අමාත්‍ය ජයසිංහ නියෝජ්‍ය ඇමතුමා ඔබතුමාට විනාඩි 11ක කාලයක් ලැබෙනවා.
ගරු මූලසනුර මන්ත්‍රීතුමියනි, 1956-47 අංක 47 ස්ත්‍රීන් තරුණා ළමයින් සේවය දෙවීම පනතර යටතේ වැරදිවලට අදාළව දඩමුදල් සංශෝධනය කිරීම තමයි අද දවසේ අපේ. ඉතින් දැන් කිව්වනේ නේද, ගියාට පස්සේ කියන්න එපා කියලා. ඉතින් වාඩි වෙලා ඉන්න, වාඩි වෙලා අහගෙන ඉන්න. මොකද මේක පුරුද්දක් කරගෙන තියෙන්නේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, එනවා විනාඩි 7ක් 8ක් කතා කරනවා, ඊට පස්සේ දුවනවා. ඉතින් අපි කතා කරගෙන ඉන්න ඉන්න. හරි හරිද? නල්ල ඉරිංග ඉරිංග නල්ල නිසා විශේෂයෙන්ම අද මේ කාරණය අපි දැක්ක. දැන් විපක්ෂයේ අද දවසේ වැදගත්ම සාකච්ඡාව තමයි ළමා ශ්‍රමය පිටු දැකීම සඳහා ළමා ශ්‍රමය යොදව ගන්න අයට එරෙහිව මෙතෙක් පැවති දසදහසේ දඩය ලක්ෂ්‍ය දක්වා වැඩි කරන එක. අතතම නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් මේ පනතට අදාළ තවත් සංශෝධන කාන්තාවන් සේවය දෙවීම ඇතුළු ඒ කරුණු පිළිබඳවත් සංශෝධන ඉදිරිපත් කරන ලෙස අපට දැනුම් දීලා තිබුණා අපේ අමාත්‍යංශයෙන්. නමුත් මේ කාරණය අත්‍යවශ්‍ය සහ හදිසි නිසා අපි මේක ඉදිරිපත් කරා. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. මොකද ගරු සමින්ද්‍රාණි මන්ත්‍රීතුමිය කිව්වා තවත් යෝජනා සම්මත මේකේ සංශෝධනය ඔව් අපි පිළිගන්නවා. ඒව අපි ඉදිරියේදී සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙනවා. එනිසා අපි විශේෂයෙන්ම 1900 විශේෂයෙන්ම ILO සංවිධානයේ අංක 138 සම්මුතිය, මිනිමම් ඒජ් කන්වෙන්ෂන් අංක 182 සම්මුතිය, වර්ස්ට් ෆෝම්ස් ඔෆ් චයිල්ඩ් ලේබර් කන්වෙන්ෂන් ඒව අපේ රට සමග අපි අපරානුමත කරලා තිබෙනවා. ඒවට අනුව අපි රට තුළ මේ නීතිය සංශෝධනය කරන්නට ඕනකම තියෙන එකත් එක තමයි අද දවසේ මේ පනත අපි සම්මත කරගන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි අපේ ආණ්ඩුව පුනරුද යුගයකට මෙරට රැගෙන යන්න මේ රටේ ජනතාවගේ ජනවරම ගත්ත අපේ ආණ්ඩුව අපේ වගකීම තමයි අපේ රටේ දරු පරපුර ඔවුන්ගේ එක පැත්තකින් ළමා කාලය ආරක්ෂා කරන එක, ඔවුන්ට වඩාත් හොඳ රටක් වඩාත් හොඳ හෙටක් හදන එක, ඔවුන්ගේ ළමා කාලය ආරක්ෂා කරන එක, ඒ වගේම අර හැමදාම කියන වගේ හොඳම දේ දරුවන්ට ලබා දීම තමයි අපේ ආණ්ඩුවේ උවමනාව. එවෙනුවෙන් තමයි අපි සියලුම ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන්නේ. දරුවන් වෙනුවෙන් මෙතෙක් ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව අපි පසුගිය මේ සාකච්ඡාව ඇතුලේ මේ විවාදය ඇතුලේ අපේ ගරු මන්ත්‍රීවරයන් ඒ වගේම අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ පැත්තෙන් දිගින් දිගටම කරුණු පැහැදිලි කළා. එනිසා තවදුරටත් ඒ පිළිබඳව මම වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් දැන් නාමල් රාජපක්ෂ දැන් කිව්වා එයාගේ ගෝලයන දැන් ඔයානේ ඉල්ල. හරි නල්ල හයි. එනිසා කරුණා කරලා ගරු මූලාසනුර මන්ත්‍රීතුමියනි, නාමල්ගේ මේ ගෝල මන්ත්‍රීතුමාට කියන්න නිහඬව ඉන්න කියලා. උදේ ඔයා එයා වෙනින් උත්තර දීලා හරියන්නේ නැහැ. එයා ඉන්න ඕන මෙතන. එනිසා කොන්ද පණ තියෙන නිසා තමයි නම කියන්නේ. හරි කොන්ද පණ නිසා තමයි නම කියන්නේ. ඔයා කවුද? ඔයාගේ නම කියන්න. ඔයා කවුද? ඔයාගේ නම කියන්න මම. හරි. එනිසා විශේෂම අපි දන්නවා පහුගිය කාලේ 2013 අපිට මතකයි. ශිරාණි බණ්ඩාරනායක නාමල් රාජපක්ෂ ඕගොල්ලන්ගේ ආණ්ඩුව මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා නඩු අහලා අගමිනිසුරු ධූරයෙන් ඉවත් කරපු හැටි. ඒවා මේ රටේ ජනතාවට අමතක නැහැ. මේ රටේ අධිකරණ පද්ධතියට කරපු බලපෑම්, මේ රටේ නීතිය නමපු විදිය අපිට අමතක නැහැ. තාජුදීන් නමුවම ඝාතනය කරපු විදිය කාට අමතකුණත් මේ රටේ ජනතාවට අමතක කරන්න ඔයා උත්සාහ කරාට ඒක මේ රටේ ජනතාවගේ අමතක කරන්න ඒක අමතක කරන්නත් බෑ. තුමි අද සුදු ඇඳගෙන ඇවිල්ලා අද මේ සුදන වගේ කතා කරන්නේ කවුද? මේ රටට එක පැත්තකින් අරවැනි රගර් ක්‍රීඩකව ඝාතනය කරපු කීර්තිමත් මාධ්‍යවේදියෙක් වෙච්ච ලසන්ත වික්‍රමතුංග වැනි අය ඝාතනය කරපු සුදු ඇන් සංස්කෘතියක් නිර්මාණය කරපු මිනිස්සු අද ඇවිල්ලා සුදු ඇඳගෙන කතා කරනවා. නිසා අපි කියන්න ඕනේ ඒ වගේම මම දැක්ක අර නේද තව කතා කරනවා මේ අල්ලස්සෝ දූෂණයකට එන්න කිව්වට පස්සේ නයි ගහපු මහත්තුරු දැන් අද නීති ආධිපත්‍යය ගැන ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. හරි, ඒ නිසා අපි කියන්න ඕනේ ඒගොල්ලන්ට ජාතික ජන බලවේගය කරන්නේ මොනවද කියන්නේ මොනවද යන්නේ කොයිද කියන ගැන අපිට හොඳ අවබෝධයක් තියෙනවා. නිසා මේ අධිකරණ පද්ධතියට ගෙනල්ලා තිබෙන එක ආණ්ඩුකම ව්‍යවස්ථාවට ගෙනල්ලා තිබෙන 22 වෙනි සංශෝධනයත් අධිකරණ ඒ පනත සංවිධාන පනත සංශෝධනය කිරීමත් කිසිසේත්ම තනි පුජ්‍යලෙක් ඉරක්ක කරගත් එකක් නෙවෙයි කියලා අපි දිගටම කියලා තියෙනවා. එය මුළු මහත් අධිකරණ පද්ධතියම වඩාත් හොඳ තැනකට ගේන අද දවසට ගැලපෙන විදියට 11 ලක්ෂයකට ආසන්න මේ නඩු ටික කඩිනමින් අවසන් කරන් මේ අධිකරණ පද්ධතිය වඩාත් සුමටව ක්‍රියාත්මක වෙන්න ගෙනාපු එකක්. ඉතින් අපි දැක්කා අද උදෑසනම ගරු විපක්ෂ නායකතුමා නීතිඥ සංගමයේ ලිපියක් නිකුත් කරලා තිබුණා. ආණ්ඩු පක්ෂය බලපෑම් කරයි කියලා. නැත්නම් තර්ජනය කරයි කියලා ඊයේ දවසේ. ඒ වගේම ඒකට දීකිරට බලල්ලු සාක්ෂි වගේ විපක්ෂ නායකතුමත් කිව්වා ඒක අනුමත කරනවාලු. බොහොම හොඳයි. ද අපි අහනවාද නීතිඥ සංගමෙන් අද දවසේ එයා පැත්ත හිටපු රෝහිණි කවරත්න ගරු මන්ත්‍රීතුමිය මෙරට අගවිනිසුරුතුමාට ඉතාමත් අපහාසාත්මක ලෙස කතා කළා. දැන් විශේෂම ස්ථාවර නියෝග 83 වෙන වගන්ති 90 ස්ථාවර නියෝග 83 90 ඉතාම පැහැදිලිව මොකද්ද සඳහන් වෙන්නේ? දැන් දීකිරට බලල් සාක්ෂි වගේ තමයි දැන් ඒගොල්ලෝ නේද අපි යාළුවෝනේ. දැන් නාමල් රාජපක්ෂත් එයාව අනුමත කරලා තිබුණා. 83 එක ජනාධිපතිවරයාගේ හෝ වැඩ බලන ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ විනිශ්චයකාරයන්ගේ හෝ යුක්තිය පසිඳලීමේ නියුක්ත අන් තැනැත්තන්ගේ පෞද්ගලික පැවැත්ම පූර්ණ යෝජනාවකින් හැර මතු කරනු නොලැබිය යුත්තේය. යම් වැඩ කටයුතු වලදී අමාත්‍යවරයෙකු වෙත යොමු කරනු ලබන ප්‍රශ්නයක් හෝ වෙනත් යම් විෂයයක් සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන යෝජනාවක් මත සිදු කරනු ලබන විවාදයකදී අදහස් ප්‍රකාශ කිරීම වලදී එවැනි යම් තැනැත්තෙකුගේ පැවැත්ම සම්බන්ධයෙන් සඳහන් කිරීම රීත්‍යානුකූල නොවන්නේය. ඒකේ දෙක කියනවා මෙම ස්ථාවර නියෝගය විනිශ්චයකාරවරයා යනුවෙන් ජනරජයේ ජනාධිපතිවරයා විසින් සොකීය අස්සන යටතේ අධිකාර පත්‍රයක් මගින් පත් කරනු ලබන අග්‍ර විනිශ්චයකාරවරයාද අභියාචනාධිකරණයේ සභාපතිවරයාද ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ වෙනත් සෑම විනිශ්චයකාරවරයෙක්ම
ගරු නියෝජ්‍යතුමා ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක්
තව විනාඩියක් දෙන්න. ඒ නිසා ඉතාම පැහැදිලිව මේ ස්ථාවර නියෝග උල්ලංඝනය කිරීමක් එක පැත්තකින් අනිත් පැත්තෙන් අපි අහනවා දැන් පහුගිය දවස්වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු යම් කිසි ආකාරයකට නීතිඥ සංගමේ සභාපතිවරයා ගැන සඳහන් කරා කියලා ලිඛිතව ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන නිකුත් කළා. ඉතින් අපි අහනවා දැන් නීතිඥ සංගමේ ස්ථාවරය මොකද්ද? මේ ස්ථාවර නියෝගත් උල්ලංඝනය කරලා ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය මේ කරපු සඳහන පිළිබඳව අපි ඉල්ලනවා නීතිඥ සංගමේ ස්ථාවරය කියන්නේ. එහෙම නැත්නම් අද උදේ ගරු විපක්ෂ නායකතුමත් සඳහන් කරපු විදියට නීතිඥ සංගමේ ස්ථාවරය අනුමත කරනවා කියපු එක අර දීකිරට බලල්ලු සාක්ෂි වගේ යම් 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 සබඳියාවන් තිබෙනවද කියන එක පිළිබඳව අපිට යම් සංකේයයක් මතුවෙනවා. ඉතින් දැන් මේ කරුණු ටික පැහැදිලි කරන්නට ඕන. ඒ වගේම ගරු මූලසනරුවුඩ මන්ත්‍රීතුමියනි, අද ඍජුව මේ විවාදයට අදාළ නැතත් මට තව එක විනාඩියක් දෙන්න. පසුගිය සඳුදා අපේ අමාත්‍ය මණ්ඩලය අධ්‍යාපන වෘත්තික සභාවක් පිහිටුවීම පිළිබඳව කැබිනට් තීරණේ ගනු ලැබුවා. පසුගිය වසරේ ජූලි අගෝස්තු මාසයේ වගේ ඉඳලා අධ්‍යාපන අමාත්‍යංශ උපදේශක කරක් සභාව විසින් පාර්ලිමේන්තුවේ අනුකමිටුවක් පිහිටවනු ලැබුවා. අධ්‍යාපන සභාවක් පිහිටවීම සඳහා වන අනුකමිටුව මමත් ඇතුළු තව මන්ත්‍රීවරු 5 දෙනෙක් ඒ නියෝජනය කළා. ඒ අනුකමිටුවේ මැදිහත් වීමුත්, ඒ වගේම මහාචාර්ය ඕජී දයාරත්න මැතිතුමාගේ මැදිහත් ඇතුළු කණ්ඩායමේ විද්වත් කණ්ඩායමේ මැදිහත් වීමුත් ඉතාම කෙටි කාලයක් තුළ ඉතා හොඳ සාරගර්භ වාර්තාවක් සකස් කළ අධ්‍යාපන සභාව අවසන් කරනවා. අධ්‍යාපන වෘත්තික සභාව පිහිටුවීම පිළිබඳව ඒ වාර්තාව ලබා දීලා සිංහල දෙමළ ඉංග්‍රීසි මාධ්‍ය තුනෙන්ම එම වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අදාළ මන්ත්‍රීවරුන්ට උපදේශක කාර්ය සභාවට ලබා දීලා ඒ උපදේශක කාර්ය සභාවේ අනුමත කළ අපි අමාත්‍ය මණ්ඩලයට යොමු කරනු ලැබුවා. ඒ අනුව පසුගිය සඳුදා දින අමාත්‍ය මණ්ඩලය විසින් මේ අනුමත කරලා නීති කැටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කරලා තිබෙනවා අධ්‍යාපන වෘත්තික සභාව පිහිටවීම සඳහා. විශේෂයෙන්ම ගුරුවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ, ගුරු උපදේශකවරුන්ගේ, ගුරු අධ්‍යාපනඥ සේවය සහ අධ්‍යාපන පරිපාලන සේවය කියන සේවාවන් පහේම වෘත්තිකයන්ගේ මේ වෘත්තිකභාවය ඉහළ නැංවීම සඳහා, ඒ වගේම වෘත්තිකින්ගේ ප්‍රමිතිකරණය සඳහාත්, ලියාපදිංචිය සඳහාත්, ඒ වගේම බලපත්‍රකරණය, තත්ත්ව සහතික කිරීම සහ ප්‍රතිීතනය වෙනුවෙන් තමයි මේ අධ්‍යාපන සභාව ගොඩනැගෙන්නේ. මොකද අද දවසෙත් මගෙන් සමහරව අහලා තිබුණා අර වැටුප් විෂමතාවේ ඉතිරි 3/2 කොහොමද දෙන්නේ, ඒක දෙන්නේ කවද්ද මොකද්ද කියලා. අපි දිගින් දිගටම පැහැදිලි කරා අපේ රටේ මේ කියන සේවාවන් පහේම වෘත්තිකභාවය ඉහළ නැංවීම සඳහා මේ අධ්‍යාපන වෘත්තික සභාව ගොඩනගලා ඒ හරහා අපි මේ සියලු ප්‍රශ්න විසඳීම වෙනුවෙන් මැදිහත් වෙනවා. අනේ කාරණයක් සඳහන් කරමින් වැඩිපුර පොඩි වෙලාවක් ලබා දීම පිළිබඳවත් ස්තුතියන්ත වේ. මම නිරන බොහොම ස්තුතියි.
ගරු සභානායකතුමා,
ගරු මැතිනිය 91A යටතේ ස්ථාරණියෝග අනුව මම ඉදිරිපත් කරන්නේ අද දිනේදී ගරු විපක්ෂනායකතුමා ඉදිරිපත් කර තිබ්බා ගරු සභාපතිතුමියනි, ඊයේ දිනේදී මේ පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවේ සිරු මන්ත්‍රීවරුන් කැඳවීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මත පදනම් වෙමි මා විසින් කරන ලද ප්‍රකාශය මේ මොකද නීතිච්ච සංගමයේ විසින් ඒක හෙළා දැකලා තියෙන අය තර්ජනාත්මක ප්‍රකාශනයක් කියලා ඒ නීතිච්ච සංගමය එව්වාය කියන ලිපියකුත් එතුමා පෙන්වමින් මම හිතන් එතුමා හැන්සාට් කරා කියලා කියන්නේ එහෙම ප්‍රකාශයක් කරා කියලා. පළවෙනි දේ මම හිතනවා මම පැහැදිලිවම කියන්න ඕන, මම කළේ පාර්ලිමේන්තුවේ 115 වන ස්ථාර නියෝගය අනුව තමයි මම කරුණු පෙළනා දුන්නේ. මම හිතන්නේ මහලේකන්තුමියත් මේක මීට කලින් මට මේ පිළිබඳව ඔක මුලින්ම ලියුම් ආපු දවස්වලත් මේකේ සාමාන්‍ය කරන විදිය එතුමියත් මමත් සමග සාකච්ඡා කළා. මොකද පාර්ලිමේන්තුව කවදාවත් කිසිම වෘත්තීය සංවිධානයකට මෙවැනි බෙදීමක් තියෙන අවස්ථාවකදී අවසර දීලා නැහැ. වගේම පාර්ලිමේන්තුවට වඩා උසස් ජනතාව තමයි, නමුත් තනි සංවිධාන මම හිතන්නේ පාර්ලිමේන්තුවට වඩා උසස් කියලා. නමුත් විපක්ෂනායකතුමා කරපු දේ මගේ කතාව සම්බන්ධ එතුමක් කියපු දෙයක් ගැන මට විනාඩි 2ක් ගරුවක් නැතිනි අවසර දෙන්න පැහැදිලි කරන්න. අපේ අතරම විපක්ෂනායකතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැනුම වැඩි කිරීම සඳහා එතුමා උනන්දු වෙලා මේ විවිධ සංවිධානවල අය ගෙනල්ලා අපේ දැනුම වැඩි කරන්න එතුමා දක්වන උනන්දුව පිළිබඳ. ඒ වගේම තමයි එතුමා විපක්ෂනායකතුමා ආණ්ඩු පක්ෂය වෙනුවෙන් තමයි කටයුතු කරන්නේ කියලා ඒ වෘත්තික සංගමේ තේරුම් ගැනීමත් මම හිතනවා ඒක එහෙම වෙන්නත් පුළුවන් කියලා. මොකද මමත් හිතනවා මේ වෘත්තිකයන්ගේ සංගමයක ඇත්තටම මේ 225ටම දැනුවත් කිරීමක් අවශ්‍ය නම් ගරු මැතිනියනි, මම හිතන්නේ ඒක ඉදිරිපත් කරන්න පුළුවන්නේ මේ ගරු කථානායකතුමාට, නැත්නම් මේ ආණ්ඩු පක්ෂයට. ඒකෙත් ඉන්නවා ආණ්ඩු පක්ෂ සංවිධායක ඉන්නවා, මම ඉන්නවා, තව අගමැතිතුමී ඉන්නවා. එහෙම නැතුව මේ වෘත්තික සංවිධානය මේ විපක්ෂ නායකතුමා මගින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්වත් කරන්න කල්පනා කළේ සමහර තුමා තේරුම් ගන්න ඇති විපක්ෂ නායකතුමා ආණ්ඩු වෙනුවෙන් තමයි කටයුතු කරන්නේ කියලා. ඒ නිසා මට කියන්න තියෙන්නේ ඒක එහෙම තේරුම් ගන්න එක මට වළක්වන්න බෑ. නමුත් අපි තවම ගරු මැතිණියනි විපක්ෂ නායකතුමාට නිල වශයෙන් ආණ්ඩු වෙනුවෙන් කටයුතු කරන්න තාම බලයක් දීලා නැහැ කියන එක රටේ ජනතාව දැනුවත් කරන්න තමයි මම මේක කරේ. බොහොම ස්තුතියි.
ගරු සංජීව රණසිංහ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් ලැබෙනවා. ඔව් අර්ජුන මන්ත්‍රීතුමා පොයින්ට් එක කියන්න.
ආරාල් මණ්ඩල ලයිල කට්ල චට්ටම් 92 ANA ඉතල මහින්ද සමරසිංහ අවරලට මේ කියන්න මහින්ද සමරසිංහ මාත්‍යාට මේ කට්ටිය ගියාට පස්සේ නිකන් එක එකනාගේ අරයා මරුවා මෙයා මරුවා කියලා කියන්නේ
නැතුව
හොඳ පරදිනවා නවත්.